නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
සිනමාවේ නොදුටු පැතිකඩ සොයන SBS සිංහල සේවයේ නොදුටු සිනමාව මාසික විශේෂාංගයෙන් අද දවසේ අප සාකච්ඡා කරන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් චිත්‍රපටයයි. ඉතින් මේ චිත්‍රපටයේ කතාව ඉතාම සුවිශේෂී කතාවක් වෙනවා. 2022 වසරේ ශ්‍රී ලංකාවේ අරගල සමයේ ඉන්දියානු යුවලක් තමන්ගේ පස්වන විවාහ සංවත්සරය සමරන්න ලංකාවට එනවා. කේසව් සහ අම්‍රිතා කියන මේ යුවල ඇන්ඩ්‍රු කියන ශ්‍රී ලාංකීය සංචාරක මඟ පෙන්වන්නත් සමග රාමායනේ ටුවලෙසින් චිත්‍රපටේ හඳුන්වන මේ අතීත පුරාවෘත්ති හා සම්බන්ධයයි සැලකෙන ස්ථාන නරඹන්න යනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත මේ යුවලට යම් මංකොල්ලයකට මුහුණ දෙන්න සිදුවනවා. මෙහිදී පොලිසිය විසින් සැකකරුවන් ලෙස වතුකර දෙමළ පුද්ගලයින් කිහිප දෙනෙක්ව අත්අඩංගුවටගෙන පහර දීමකට ලක් කරනවා. මෙහිදී මෙම පුද්ගලයින් ඇත්තටම වරදකරුවන්ද, එහෙම නැතිනම් එක් එක් පාර්ශ්වවල වාසියට මොවුන් වරදකරුවන් කරනවාද කියන කාරණය මෙහිදී ඉස්මතු කරනවා. ඉන් අනතුරුව මෙම චිත්‍රපටය තුළ යම් ඝාතනයක් සිදුවනවා. ඒ හරහත් එක් එක් චරිත තමන්ට වාසිදායක අයුරින් මෙම සිදුවීම් සම්බන්ධව කතාව නිර්මාණය කරන ආකාරය මෙහිදී ඉස්මතු කරනවා. ඒ වගේම අම්‍රිතා සහ කේසව අතර ඇති ආදරය සහ විවාහ සම්බන්ධය පිළිබඳව ප්‍රශ්න කරන්නත් සිනමාකරුවා මෙහිදී කටයුතු කරනවා. ඉතින් මේ වගේ විවිධ තලවල දිවෙන මේ අපූරු සිනමා නිර්මාණය ගැන විචාරාත්මක ඇසින් බලන්න අද දවසේ අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. ඉතින් අයිබන් කියලා පිළිගන්නවා විදර්ශන ඔබව අද දවසේ අපේ සාකච්ඡාවට.
අයිබන් දිනේෂ්.
හොඳයි. ඉතින් පැරඩයිස් චිත්‍රපටය මෑත කාලේ විවිධ රටවල ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට යොමු වුණ චිත්‍රපටයක්. දැන් මේ චිත්‍රපටය තුළ ශ්‍රී ලංකාවේ මෑත කාලේ සිදුණු අරගල සමය, රට බංකොලොත් වීම, ඉන්දියානු යුවලක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණීම, ඒවගේම වතුකම්කරු ජනතාව මත එල්ලවන මර්ධන ක්‍රියාවලිය, පොලිස් හිංසනය වගේම රාම රාවණා පුරාවෘත්තය වගේ විවිධ සංඝටක බොහොමයක් මේ චිත්‍රපටයේ ආඛ්‍යානයත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් විදර්ශන විචාරකෙක් විදිහට මේ චිත්‍රපටය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද කියලා දැනගන්න අපි කැමතියි.
දිනේෂ්, මම හිතන්නේ ප්‍රසන්න විතානගේගේ සිනමාවලියේ පැරඩයිස් චිත්‍රපටය කියන්නේ මම හිතන්නේ ඉතාම ඔහුගේ පරිණත සිනමා භාවිතය පිළිඹු කරන අවස්ථාවක් කියලා. එකට හේතුව තමයි, එකක් මේ චිත්‍රපටිය අපි දන්නවා ඔහුගේ සිනමා නිෂ්පාදනය පැත්තෙන් බැලුවොත් මේ චිත්‍රපටිය ලංකාවේ අපි කියන ජාතික රාජ්‍ය තුල සීමා වුණු සිනමාවට ඔබ්බෙන් ගිහිල්ලා මේ නිෂ්පාදනය ඒකම ප්‍රදර්ශනය සහ බෙදාහැරිම කියන සියලු අංශයන්ගෙන් යම්කිසි ගෝලීය සිනමා සම්බන්ධයක් මේ චිත්‍රපටිය තුළ අපිට ඉඟි කරනවා, අපිට දනවනවා. මම හිතනවා ඒක වැදගත්යක්. අපි දන්නවා ලංකාවේ සිනමාවේ බොහෝ විට සිනමාවේ කරා සුළු ප්‍රේක්ෂකාගාරයකට තමයි සීමා වෙන්නේ. ලංකාවේ සිනමා වෙළඳපොළ ඉතාම සීමිත එකක්. නමුත් මම හිතනවා ප්‍රසන්න මිත්‍ර කාලාන්තරයක් කරපු උත්සාහයන් එක්ක මේ චිත්‍රපටිය යම්කිසි ජාත්‍යන්තර සිටියමක මේ චිත්‍රපටිය ප්ලේස් වෙනවා. ඒක ලංකාවේ නැවුම් අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. ඒකට තව එකතු වෙන වඩා වැදගත් දේ තමයි දිනේෂ් අහපු ප්‍රශ්නේ, මේ චිත්‍රපටියේ තියෙන මේ කාරණා, විශේෂයෙන්ම මේකේ තේමාත්මක තලය, ඒකම මේ තුලින් කතා වෙන මතවාදී ස්ථාවරය සහ මේ තියෙන සිනමා මේ අත්දැකීම, මේ සියල්ල මම හිතනවා අපි සාකච්ඡාවට ගත යුතු තරමේ ඉතාම වැදගත් ආඛ්‍යානයක්, ඒකම දෘෂ්ටිවාදී මැදිහත් වීමක්, ඒකම යම්කිසි අන්තර්දෘෂ්ටි සපයීමක් මේ චිත්‍රපටිය විසින් සිදු කරනවා. චිත්‍රපටි ආඛ්‍යානය ආරම්භෙන්නේ විශේෂ ලංකාවේ 2022 අරගල මොහොත, අරගල ආරම්භක මොහොත. එතකොට ලංකාවට එනවා විදේශීය විශේෂ මලයාලම් යුවලක්. ඔවුන්ගේ හිරිමි චරිතය වෙන කේසව්, ඔහු විශේෂම නෙට්ෆ්ලික්ස් ඇතුළු අපි දන්නවා මේ සිනමාවට තියෙන අලුත් ප්‍රාක්ෂණ ප්‍රාග්ධන ප්ලට්ෆෝම් නැත්නම් වේදිකා නැත්නම් අවකාශයන්, මේ අවකාශයන් වල චිත්‍රපටි මාලාවක් තමයි ස්ක්විඩ් ගේම්ස් කියලා කියන්නේ. මේ ස්ක්විඩ් ගේම්ස් චිත්‍රපටියත් මම හිතනවා මේ චිත්‍රපටි සංකේතයක් වෙනවා. මේ චිත්‍රපටිය ඉන්දියානු නිෂ්පාදනයක් බවට පත්කිරීමේ ඒ ඉල්ලීමේ වගකීම තමයි කේසවට පැවරලා තියෙන. ඔවුන් ලංකාවේ සංචාරය කරනවා. එතකොට අපිට පෙන්වනවා කේසවගේ චරිතය ප්‍රධාන වශයෙන් යොමු වෙන්නේ මේ ප්‍රාග්ධන මාධ්‍ය වෙළඳපොළ තුළ යම් ආකාරයක සාර්ථකත්වයක් ලබා ගැනීම, මුදල් ඉපයීම වගේ කාරණා පැත්තට. ඔහුගේ බිරිඳ වන අම්‍රිතා අපිට පෙන්වනවා ඔහු ඊට වඩා ඇතුළට හැරුණු නැත්නම් ජීවිතයේ ඉන්ස්ටමන්ටල් වැලියස් වෙනුවට ගැන අපි කියන උපකරණාත්මකව ජීවිතය දකින නැත්නම් අපි කියන බලය ධනය සහ ඒ වරප්‍රසාද පසුපස සම්බායන ලෝකයට තරඟකාරී ලෝකයේ වෙනුවට ඇයගේ මානසිකත්වය යොමු වී තිබෙන්නේ මිනිසුන්ගේ සමදතා මිනිසුන් අතර තියෙන ආදරයන් සහ පීඩාවටපත් වෙච්ච මිනිසුන් පිළිබඳව තියෙන සහනුකම්පණයන් ඒකම පරිසරය සහ ජෛව ගෝලය පිළිබඳව තියෙන යම් කිසි විදිය උනන්දුව මෙන්න මේ කලාප දෙක අපිට චිත්‍රපටියේ පෙන්නනවා මේ චරිත දෙක හරහා. ඔවුන් ඇතුළු වුණාට පස්සෙ ඔවුන් ඇතුළු වෙන්නේ ලංකාවේ භෞතික පුරවැසි ජීවිතය බංගලොත් වෙච්ච රටකට. එතකොට මම හිතනවා ඒකත් ඉතාම තියුණු සංකේතයක් වෙනවා අවසානයේ මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගමන් කරගෙන යන්නේ ඝාතන ඒකම මර්ධනයක් ඒකම අපිට පේනවා මේ චිත්‍රපටියේ තියෙන පැරඩයිස් කියලා හඳුන්වන එක මේ ලංකාව සංචාරක දෘෂ්ටිවාදය තුළ හඳුන්වන්නේ පාරාදීසයක් විදියට. නමුත් අපිට චිත්‍රපටියේ දිගටම ගලා යන ගමන තුළ අපිට පේනවා මේ පාරාදීසයේ දැක්ම විදේශීය දැක්මක්. ඒ වෙනුවට මේ විදේශීය දැක්මට ඔබ්බෙන් මේ විදේශීය දැක්ම විසින්ම මර්ධනයට භීෂණයට පත් කළා තියෙන යටපත් කළා තියෙන අපායක් නිරයක්. මේ අපිට මේ චිත්‍රපටියේ පෙන්වන එක ආර්ථික නිරයක්, ඒක සංස්කෘතික නිරයක්, ඒක මතවාදී නිරයක් විදිහට අපිට චිත්‍රපටියේ පෙන්වනවා. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටිය තාම වැදගත් දෙය තමයි මේ විදේශීය ගමන. මේ විදේශීය අනකා සහ සොදේශික විනාශය නැත්නම් සොදේශිකත්වය කවර ඈක නිර්මාණයක්ද? අපි දන්නා මේ චිත්‍රපටියේ තියෙන වතු විශේෂයෙන්ම කඳු රට වතු සමාජය බැලුවොත් එයත් ඉන්දියානු නිර්මාණ ඉන්දියානු ඉන්දියාව විසින් මෙහෙට ගෙන්නපු විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන හිමියන් ව්‍යාපාරික හිමියන් විසින් ඉන්දියාවත් සහ ලංකාවත් අතර ඇති කරගත් ඒ යටත් විජිත ව්‍යාපෘතිය තුළ ඉන්දියානු හැමල ජනතාව අතුකම්කරුවන් විදියට ලංකාවට ගෙන්නලා ඔවුන්ගේ ප්‍රාග්ධන සමුච්චනය සඳහා වුණ වැඩවසම් ඉතාම ආධිපත්‍යයක් යටතේ දශක ගණන සියවස් ගණනාවක් අවත්වාගත්තේ අඩවියට තමයි මේ චිත්‍රපටියේ ජයසවුස අමෘතා දෙන්න ඇතුල් වෙන්නේ සංචාරයක් සඳහා කියලා. ඒක අපිට පෙන්වන එක පැත්තක පාරාදීසයක් වැනි කඳුරට ඒක යට තියෙන්නේ ඉන්දියානු ඉතිහාසයේ විසින්ම ඉන්දියානු හම්කරු පීඩිතයන්ගේ ඉතිහාසයක ඉතාම ලේවැකි මර්ධනකාරී මතකයක් තමයි අපිට චිත්‍රපටියෙන් පෙන්වන්නේ. ඒ කාරණේම වඩා වේදනාත්මක නිර්දය තැනකට ගෙනියලා මේ චිත්‍රපටිය තුළ විශාල භීෂණයක් වතුකම්කරු පීඩිත ජනතාවට රීව දියත් වෙනවා. රාජ්‍යයේ තියෙන ප්‍රධානම මර්ධන උපකරණයක් විදියට පොලිස් මර්ධනයත් මේ පීඩිත ජනකොටස් වෙතට යොමු වෙනවා. එතෙන්දී අපිට පෙන්වනවා අමෘතාගේ චරිතය සහ අනිත් පැත්තෙන් ඇන්ඩ්‍රූ. ඇන්ඩ්‍රූ කියලා කියන්නේ මොවුන් දෙදෙනාගේ සංචාරක පාසුකම් සපයන්න. එතකොට අපිට පෙන්වනවා ආපහු යම්කිසි ත්‍රිකෝණ සම්බන්ධයක්. ඒ කියන්නේ අමෘතාගේ ලෝකය බොහෝ විට යොමු වෙන්නේ අර පාරාදීසයේ තියෙන සුන්දරත්වය, සෞන්දර්යය සහ වතුකම්කරු ජනතාව ඇතුළු දුක් විඳින ජනතාව මුහුණ දෙන ඔවුන්ගේ දුක්ඛිතාර්ථයට තමයි ඇයගේ යක්ෂය යොමු වෙන්නේ. එතකොට අපිට පේනවා සාමාන්‍ය ප්‍රසන්න විතානකගේ සිනමාවේ තියෙන එක්තරා ලක්ෂණයක් වන මේ නැත්නම් මේ තියෙන ද්විත්වය රයිට් එක පැත්තක තියෙන යාන්ත්‍රික ඉන්ස්ට්‍රුමෙන්ටල් නැත්නම් උපකරණාත්මක ද්‍රව්‍යාත්මක භෞතික සමෘද්ධිය හඹාගෙන යන ලෝකය අනිත් පැත්තේ තියෙන ආදරය හැඟීම් මේ සියල්ල දරාගත් ලෝකය. එතකොට අවසානයේ මේ චිත්‍රපටයේ තියෙන ගැටුමත් මම හිතනවා මේ කලාපයේ ඇතුලේ විද්‍යාරක පැත්තක තියෙන අර මම කිව්ව ප්‍රධාන දේශපාලන නැත්නම් ප්‍රධාන සමාජ සංස්කෘතික දේශපාලන බාධාවත් අනිත් පැත්තෙන් එහිම පරාවර්තනයක් විදියට කේසව් සහ අමෘතාගේ ජීවිතය ඇතුලේ ක්‍රමයෙන් මෝදුවන ගැටුමත් එක්ක මේ චිත්‍රපටියේ මේ තියෙන ද්වන්දය සමපාත වෙනවා. ඒකම මං හිතත් වඩා මම ගොඩාක්ම කැමති එක තමයි මේ චිත්‍රපටියේ මේ සියල්ල අවසානයේ අපිට පෙන්නනවා ප්‍රධානම දෙයක් තමයි රාම රාවණ පුරාවෘත්තය. රාම රාවණ පුරාවෘත්තය ඇතුලේ එක්තරා විදියක රාම කියලා කියන්නේ දැනටත් ඉන්දියානු අපි දන්නවා ඉන්දියාවේ දැන් තියෙන හින්දුත්ව ව්‍යාපාරයක් විශේෂම නරේන්ද්‍ර මෝඩි හරහා මේ අනිකුත් සංස්කෘතියන්ගේ අයිතීන් සියල්ල මර්ධනය කරමින් යන ආධිපත්‍යධාරී පුරුෂ මූලික හින්දුත්ව ඉන්දියාවක් තමයි එතන නිර්මාණය වෙලා. අනිත් පැත්ත අපි දන්නවා රාවණගේ කතාව ලංකාවට අදාළව. දැන් ඉන්දියාවට අන්න අනුව රාවණ දුෂ්ටය වුණාට විශේෂම ලංකාවේ මෑත මතු වුණු වාර්ගික ජාතිකවාදී පසුබිම තුළ රාවණාව නැවත වීරත්වයට ඔසවා තබනවා. රාවණා කවදා හරි මේ ලංකාව මේ සියලු උපද්‍රව වලින් ගලවා දමන මහා වීරයෙකුගේ තැනට නැත් අපි කියනවා යක්ක පුතෙකුගේ තැනට රාවණාව ඔසවා තබුණා. එතකොට පුරාවෘත්ත ගොඩක් එක එක කලාපවල එකට පිරිද්දෙමින් එකට එකතු වෙමින් ඉන්දියානු ලංකා ආධිපත්‍යධාරී ඇලිගරි එකක් පුරාවෘත්තයක් නැත්නම් දෘෂ්ටාන්තයක් නිර්මාණය කළ තියෙනවා රාම කතාව තුළ. එයින් පීඩාවට පත් වෙන්නේ ස්ත්‍රිය, ඒකම එයින් පීඩාවට පත් වෙනවා වතුකම්කරුවෝ, එයින් පීඩාවට පත් වෙනවා දිලින්දෝ. ඉතාම ලස්සනයි පෙනෙන ජාතික දෘෂ්ටාන්තයක්. කොයිතරම් දේශපාලන බලය, ප්‍රාග්ධන බලය, ඉන්දියාවත් ලංකාව තුළත් පතුරවන්න දෘෂ්ටිවාදාත්මක බලයක් විදියට පාවිච්චි වෙනවාද කියන එකත් මං හිතන චිත්‍රපටියේ මේ සමස්තයම එකතු කරන උපමා ප්‍රබන්ධයක් වගේ. මේ රාම රාවණ කතාවත් ඇති වෙනවා. එතෙන්ද අපිට පෙන්නනවා අමෘතා සහ කේසව අතර ක්‍රමයෙන් මෝදුවන ඉතාම සැකසහිත ඔවුන් එකිනෙකා අතර නුරුස්සන එකම ඔවුන් එකිනෙකා විශ්වාස කරලා ආදරය කළත් ඔවුන් තුළම ඔවුන්ව හඳුනා ගන්නා මොහොත මේ සියල්ලත් එක්ක මං හිතනවා රාම රාවණ පුරාවෘත්තයේ ආධිපත්‍යයක් චිත්‍රපටිය අපිට පෙන්නනවා. ඒක ගැවසෙනවා. මං හිතනවා රාම රාවණ සහ ලක්ෂ්මන් සහ විශේෂම සීතාගේ පුරාවෘත්තය මෙතන සමකාලීන මොහොතට ගෙනලා අපිට අමෘතා කේශව් ඒකම ඇන්ඩ්‍රු ඒකම පීඩාවට පත් වෙන වතු ජනතාව ඇතුළේ දෙමළ විශේෂයෙන්ම අපිට පේන මේ චිත්‍රපටියේ ඉන්න ශ්‍රී වගේ චරිතයක් මේ සියල්ලන්ගේම අපිට පෙන්නනවා අර සාර්ථක දේශපාලන අසාධාරණයට පත් වෙච්ච නිසා. ඒකට මේ අරගලයේ පසුබිමේ මං හිතනවා මේ චිත්‍රපටිය පුළුල් චිත්‍රයක්. ඒක දෘෂ්ටිවාදය ඇතුළේ මතවාදය ඇතුළේ ආඛ්‍යානය ඇතුළේ භූදේශපාලනය ඇතුළේ ප්‍රාග්ධන ආධිපත්‍යය ඇතුළේ ඉන්දියානු ව්‍යාප්තවාදය ඇතුළේ මේ සියලුම සංගතක එකට ඒකාබද්ධ කරගත්ත සිනමා දෘෂ්ටාන්තයක් සිනමා උපමා කතාවක් ප්‍රසන්න විතානගේ මේ චිත්‍රපටිය හරහා නිර්මාණය කළා දිනවා කියලා තමයි මගේ විචාරාත්මක කියවීම.
ඉතින් පුළුල් පරාසයක විහිදෙන විවිධ සංගතක බොහොමයකින් සමන්විත මෙම නිර්මාණය ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ SBS සිංහල සේවයට මේ විදිහට අදහස් දක්වා සිටියා.
අපි හැමෝම කිසියම් ආකාරයකට කලාකාරයෝ කරන්නේ තමන් ජීවත් වෙන කාලයට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඊට ඒ ප්‍රතිචාර දක්වන්නේ ඇයි? මෙන්න මෙතනයි මම හිතන්නේ වැදගත්ම උත්තරේ තියෙන්නේ යුත්තේ. ප්‍රතිචාර දක්වන්නේ අපි හැමෝම මේ හැමෝටම. අපි ගත්තොත් මේ චිත්‍රපටයේ තියෙන ඉන්නේ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ඒකත් එක්කම පැන නැගිච්ච අරගලේ. මම විශ්වාස කරනවා දැන් කෙනෙක්ගේ ස්වභාවයන් ගති ස්වභාවයන් පෙනෙන්න පටන් ගන්නෙ ඔහු හෝ ඇය අර්බුදයකට මුහුණ දෙනකොටයි. එතකොට මේ තත්ත්වය රටේ තිබුණ තත්ත්වය මේ චරිතවල සැබෑ තත්ත්වය නිරූපණය කරන්න හේතු වෙනවා. ඒ වගේමයි මේ චිත්‍රපටයේ අර ඔබ කිව්ව ආකාරයට අපි කරන්නේ කලාකාරයෙක් කරන්නේ මේ ඒ එළිදරව් වෙන මනුස්ස ස්වභාවයන් හරහා මම හිතන්නේ මනුස්ස ස්වභාවයන් මතු කරන මනුස්ස ස්වභාවයන් අනිකාට දැනෙන්න සලස්සන අතරම මීට වඩා හොඳ ජීවිතයක් හොඳ සමාජයක් හැමෝටම තිබිය යුතුයි කියලා කියන එක. අපි ජීවිතේ විඳින දේවල් විඳින ප්‍රමාණයට වඩා ජීවිතේ විඳීම සඳහා මීට වැඩිය සමාජයක් තිබිය යුතුයි කියලා කියන එක.
හොඳයි. ඉතින් අපි නැවතත් යොමු වෙනවා විදර්ශන වෙත. ඉතින් ප්‍රසන්න විතානගේ කියන මේ අධ්‍යක්ෂකවරයාගේ සිනමා වලිය තුළ ඔහුටම අනන්‍ය වූ ලක්ෂණත් එක්ක මේ පැරඩයිස් චිත්‍රපටය ස්ථානගත වෙන්නේ කොහොමද කියලා වගේම ප්‍රසන්න විතානගේගේ සිනමා භාවිතාව පැරඩයිස් චිත්‍රපටය ඇතුළේ ඔබට හමු වෙන්නේ කොහොමද කියලත් අපි දැනගන්න කැමති විදර්ශන.
ඔව් දිනේෂ්, මම හිතන්නේ ප්‍රසන්නගේ සිනමාව ගැන තියෙන ඉති සාමාන්‍ය විචාරය තමයි ඔහු යම්කිසි විදියකට මන්දගාමි ඉවසුම් සහගත එක එක වචන කියනවා. ඒකට භාවනායෝගී කියනවා, ඉසියුම් නුවණින් කරනවා කියනවා. මම හිතන්නේ එක එක වචන වලින් මොනවා හඟවන්න හැදුවත් ඔහුගේ සිනමාවේ තියෙන එක්තරා ලක්ෂණයක් තමයි යම්කිසි විදියකට මේ එකල මිනිස් සමදතා සහ අධ්‍යාත්මික ලෝකය. අධ්‍යාත්මික ලෝකය අපේ සමදතා ඇතුලේ සහ මනුෂ්‍යයාගේ අතුලාන්තේ මනුෂ්‍යයා මුහුණ දෙන හෘද සාක්ෂිය, ජීවිතයේ සත්‍යය, ඇත්තටම ආදරය යන කුමක්ද සහ මේ ජීවිතයේ අර්ථය කුමක්ද, මෙන්න මේ කාරණාවලට තමයි ප්‍රසන්න විතානගේ සිනමාව වඩාත්ම යොමු වෙන්නේ. නිසා ඔහු අර අපිට කියන්න පුළුවන් මිනිස් ලෝකය, ඒ කියන්නේ මිනිසුන් අතර වන ලෝකය සහ මිනිසුන්ගේ අභ්‍යන්තර ලෝකය පිළිබඳ යම් නිරීක්ෂණයක නිරත වෙන සිනමා ගවේෂකයෙක්. ඔහුගේ හැම චිත්‍රපටයකම ප්‍රධාන භූමිකාවෙන් ස්ත්‍රිය විසින් තමයි ඔහු ලෝකයේ තියෙන මේ උගුල, විශේෂම බලය, එකම ධනය, සංස්කෘතික ආධිපත්‍ය, මේ සියල්ල විසින් ඇති කරලා තියෙන පීඩාවන් යටත් කිරීම, තහංචි, මේ සියල්ලට ඔබ්බෙන් මනුෂ්‍ය වර්ගයාගේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ගැඹුර ස්පර්ශ කරන්න ඔහු භාවිතා කරන්නේ ස්ත්‍රියගේ ඉරණම. එනිසා තමයි ඔහුගේ චිත්‍රපටවල බොහෝ විට මේ ස්ත්‍රිය තමයි මේ සියලු දේවල් එකතු කරන කේන්ද්‍රය වෙන්නේ. ඉතින් මම හිතන ඒකත් විශේෂ ලක්ෂණයක් වෙයි සිනමාවේ. ඒ සියල්ලත් වඩා මම හිතන මොකද ඉතාම මම කියන සිනමා රාමුකරණය සත්‍යංග සිනමාවේ සත්‍ය රූපී මූණුවර වඩා හොඳින් ප්‍රේක්ෂකයා සමග සිනමා සංවාදයක් ගොඩනගන කෙනෙක්. මම හිතනවා ඒ ලක්ෂණ වඩා පරිණත ස්වභාවයකින්. ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් මේ චිත්‍රපට ඔහුගේ කූට ප්‍රාප්තිය කියලා වුණා. මම දකිනා පුද්ගලිකව ඔහුගේ සිනමා භාවිතයේත් ඔහුගේ සිනමා තේමාවෙත් ඒක මිතිය තුළ මේ චිත්‍රපටය ඔහුගේ පරිණත වීම හැරඩයිස් චිත්‍රපටය විසින් අපිට පෙන්නුම් කරනවා.
හොඳයි. ඉතින් අවසාන වශයෙන් ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණ අන්තර්ජාතික තලයට ගෙනීම සම්බන්ධයෙනුත් සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ SBS සිංහල සේවයට මේ විදිහට අදහස් දක්වා සිටියා.
සිනමා විශ්වීය භාෂාවක්. සිනමා විශ්වීය භාෂාවක් නම් අපිට හැකියාව තියෙන බෑ විශ්වීය භාෂාවෙන් විශ්වයට මමතන්. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ හැකියාව ප්‍රගුණ කළ යුතුයි සිනමාකරුවන්. ඒ ප්‍රගුණ කළ යුත්තේ සතතාභ්‍යාසයෙන්, නිරන්තර අභ්‍යාසයෙන් යෙදෙමින් සිනමාකරුවන් සිනමාකාරයන් විසින්. මම විශ්වාස කරනවා මේ පැරඩයිස් ලැබූ පියවර අන් අයටත් කිසියම් උත්තේජනයක් සපයයි අපිට මේ කළ හැකියි කියලා. අපි කිසිම කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු නොවි. අපි අපේ ඇමතීමේ හැකියාව වඩා පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ඇමතීමේ හැකියාව මම හිතන්නේ වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා මහන්සි විය යුතුයි.
ජාත්‍යන්තර අවධානයට ලක්වුණු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දක්වන්න අප සමග එක්වුණු චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේටත් සිනමා විචාරක විදර්ශන කන්නංගරටත් අපගේ ස්තුතිය පුද කර සිටිනවා. එනම් ඉතින් ලබන මාසයේ තවත් සිනමා නිර්මාණයක් සමගින් නැවතත් හමුවෙමු.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.